මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීලයේ සමාදන් වෙනු නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණීන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදීන සම්පාදී ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවනකාලෝ භදන්තා. ධම්මසවනකාලෝ භදන්තා. ධම්මසවනකාලෝ භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අඛේය සංඤිනෝ සත්තා අඛේයස්මින් පතිඨිතා. අඛේයං අපරිඤ්ඤායේ යෝග මායන්ති මච්චුනෝ. අඛේයංච පරිඤ්ඤාය අඛාතරං මඤ්ඤති. තං හි තස්සන හෝතිති යේන තං වජ්ජාන තස්ස අතිති. සදහවත් පින්නතුනි, ලෝකයේ තියෙන ගැටලු මත බෙහෙද වාද විවාද රාශියක්ම භාෂා විවහාරය නිසා පැන නගින බව තිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය තුළින් හෙළි කර වදාලා. ලොකුම ගැටලුව වන සංසාර ගැටලුවටත් හේතුව ඒකයි. මේ බව ප්‍රකාශ කරන වටිනා ගාථා දෙකක් තමයි අද මේ අවුරුද්දක් ආරම්භ කරන දුරුත පෝය දවසේ අපි මේ පින්වතුන්ට දේශනාවට මාතෘකාව හැටියට යොදාගත්තේ. මේ ගාථා දෙක දකින්න ලැබෙන්නේ සංයුත් සංගී සගාතක වගේ දේවතා සංයුත්තේ සමිධි සූත්‍රයේ. මේ ගාථා දෙකට හොඳ ධර්ම රසයක් ඇති නිදාන කතාවකුත් පොතේ දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර තපෝදාරාමේ වැඩවාසය කරන අවස්ථාවක සමිධි ස්වාමීන් වහන්සේ අලුයම් කාලයේ නැගිටලා තපෝදයට ගියා. තපෝදය කියලා කියන්නේ පින්වතුනි ඒ කාලේ රජගහනුවර තුන උණු අතුරලින් උඩ තපෝදයට වැඩම කරලා පැන් පහසු වෙලා එළියට ඇවිත් අඳනිය පමණක් ඇතිව සරිසුර වේලෙනකන් ටිකක් හිටගෙන හිටියා එළියේ. එතකොට එක්තරා දේවතාවෙක් ඒ තපෝදය තමන්ගේ ඒ ශරීර ආලෝකයෙන් ආලෝකවත් කරලා සමිධි ස්වාමීන් වහන්සේ ළඟට කිට්ටුවට ඇවිල්ලා අහසෙන් ඉඳගෙනම සමිධි ස්වාමීන් වහන්සේ අමතලා මෙන්න මෙහෙම අභියෝග විදිය ගාථාවක් ප්‍රකාශ කරනවා. අභුත්වා භික්ඛසි භික්ඛු නහි භුත්වාන භික්ඛසි භුත්වාන භික්ඛු භික්ඛස්සු මාතං කාලෝ උපච්චග. අභුත්වා භික්ඛසි භික්ඛු කියලා කියන්නේ මහණ ඔබ පංචකාම සම්පත්තිය අනුභව කරලා නොවේ මේ භික්ෂාවෙන් යැපෙන මහණකමට පැමිණියේ මහණකම් කරන්. නහි භුත්වාන භික්ඛසි පංචකාම සම්පත්තිය අනුභව කරලා ඉවර වෙලා මේ මහණකම් කරනවා නොවේ. භුත්වාන භික්ඛු භික්ඛස්සු මේ පංචකාම සම්පත්තිය අනුභව කරලා ඉවර වෙලා මහණකමට යන්න, භික්ෂාවෙන් යැපෙන මහණකමට යන්න. මා තං කාලෝ උපච්චගා මේ පංචකාම සම්පත්තිය අනුභව කරන්න හොඳ තරුණ කාලය හැරෙලා ඔබ ඉක්මෝයා යන්ට දෙන්න එපා කියලා ධර්මානුකූල නොවන ආරාධනාවක් කළා. එතකොට සමිධි ස්වාමීන් වහන්සේ ඒකට දෙන පිළිතුර මේකයි. කාලං වෝහං න ජානාමි චන්නෝ කාලෝ න දිස්සති තස්මා අභුත්වා භික්ඛාමි මා මං කාලෝ උපච්චගා. කෙතේරුම කාලං වෝහං න ජානාමි මම දන්නේ නැහැ මම මැරෙන වෙලාව. චන්නෝ කාලෝ න දිස්සති ඒ මැරෙන වෙලාව මට ආවරණය වෙලායි තියෙන්නේ මට ඒක පේන්නේ නැහැ. තස්මා අභුත්වා භික්ඛාමි එව නිසා පංචකාම සම්පත්තිය අනුභව නොකරම මම මේ මහණකමට මිනිලා මේ භික්ෂාවෙන් යැපෙනවා. මා මං කාලෝ උපච්චගා මෙන්න මේ අදහසින් මේ මහණකම කරන්න හොඳ තරුණ කාලය මා ඉක්මවා නොයේවා කියන අදහසින්. ඒකට දේවතාව කිව්වේ තරුණ කාලය පංචකාම සම්පත්තිය විඳින්න හොඳ හැටියට. සමිධි සාන්නාස කියන්නේ මේ ජරා ජර්තියේ ජර්ජරිත වෙලාවයි බෑ මහණකම් කරන්න, තරුණ කාලේ තමයි කරන්න තියෙන්නේ කියනන්නේ ඒකයි. නැම කිව්වට මොකද මේ දේවතාව එතනින් නැවතුන්නේ නැහැ. ඊළඟට බිමට බහැලා අර ගාථාවෙන් කර ආරාධනාව තව ඊකට තවත් පෝර දාන්න වගේ කියනවා. මහණ ඔබ මේ තරුණ වයසේ ඉන්න කළු කෙස් ඇතිව භද්‍ර යෞවනයේ ඉන්න කෙනෙක් තාම කාම සම්පත්තිය අනුභව කරලා නැහැ. මේ මිනිසෙන්ට අයිති පංචකාම සම්පත්තිය අනුභව කරන්න. මේ ඔන්න ඊළඟට එක්තරා උපදේශයක් කියනවා. අපි ඒක පාලි වචනෙම කිව්වොත් මෙහෙමයි තියෙන්නේ. මා සම්දිෂ්ඨිකං හිත්වා කාලිකං අනුධාවි. ඒකේ තේරුම මේ සම්දිෂ්ඨික කියලා කියන්නේ මේ අස්පනා පිට දුටු දැමිහම මේ ඔබ ඉදිරි පිට තියෙන මේ සම්පත් අතහැර ඒවා අතහැරලා කාලිකං අනුධාවි කියන්නේ මේ කල්යන මේ මහානකමේ ප්‍රතිඵල ගැන ඒව ඔස්සේ දුවන්න එපා. ඔන්න එතකොට සමිධි ස්වාමීන් වහන්සේකට දෙන පිළිතුර නැහැවත්නි මම මේ සම්දිට්ඨිකය අතහැර කාලිකය ඔස්සේ දුවනව නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මේ පංච කාම සම්පatti කියන දේවල් කාලිකා කියලා. ඒවා සංසාරේ කල් ගත කරන දේවල්. ඒ වගේම බහු දුක්ඛ බහු පායාස බොහෝ දුක් පායාස ආදීනව ඇති දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. නමුත් ඒකම මේ ධර්මය සන්දිට්ටිකයි අකාලිකයි එහි පසිකයි ඕපනයිකයි පච්චත්තං විදිතබ්බ විඤ්ඤූහි. මේ වචන අපි කලින් මේ අවස්පින්න දුන්න තේරුම් දිනලත් ඇති කෙටියෙන් කිව්වොත් මේ ධර්මයේ ප්‍රතිඵල මෙලොවම අස්පනා පිට දැකිය හැකි අකාලික කල් නොයවා අකාලික ඒහි පසික ඒව බලව කියන එකක් මේ ධර්මයේ තුල තියෙනවා. ඕපනයිකම් පියවරෙන් පියවරට ඉදිරියට ගෙන යනවා. පත්‍යත්තන් වෙදිතබ්බෝ විඤ්ඤෝ නුවණත්තන් විසින් සෝකිය సంతානෙ තුල තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියන එක. ඒකට ඒක ප්‍රකාශ කළාම මේ දේවතාවා කියනවා ඒත් ඉවස්සයාගේ ඒ තර්කේ ඉවර නැහැ කියනවා. කෙසේද මහණමේ භාග්‍යතුන් වහන්සේ මේ කාමයන් කල්යන දේවල් බොහෝ ආදීනව ඇති දේවල් කියලා කිව්වේ? ඒ උපාය බොහොම ආදීන සහිත දුක් සහිත දේවල් කියලා කිව්වේ. කෙසේද මේ ධර්මයේ සම්දීඨික කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළේ? ඔන්න එතකොට සාමිති සාන්නාස කියනවා ඇවැත්නි මේ මම මේ ළඟදී මහණ වෙච්ච කෙනෙක් මම මේ ධර්ම විනයට අලුත් කෙනෙක් මට ඔය ප්‍රශ්නෙට දිගට සවිස්තර පිළිතුරක් දෙන්න බෑ. අන්න භාග්‍යතුන් වහන්සේ ඉන්න රජගහනුවර තපෝදාරාමේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහන්න භාග්‍යතුන් වහන්සේ කියන හැටියට ඒ පිළිතුර දරා ගන්න. එතකොට මේ දේවතාව කියනවා මහණ මට ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න ලේසි නෑ, ලේසි පහසු නෑ. මහේසාක්‍ය දේවතාවන් විසින් පීඩවරණ ලැබුව නිතර ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මට කිට්ටු කරන්න බෑ. මේ මහණ ඔබ ගිහිල්ලා මං වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහුවොත් මමත් එන්නම් ධර්මය අහන්න. ඉතින් එහෙම කිව්වහම මේ සමිදිසාන් වහන්සේ හොඳයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සම්පූර්ණ සිද්ධිය කිව්වා. මේ දෙන්න අතර මේ දේවතාවත් තමන් වහන්සේත් අතර වෙච්ච මේ සාකච්ඡාව සංවාදය කිව්වා. ඒ වෙලාවේ අර දේවතාවත් ඇවිත් හිටියා. ඔන්න බුදුරජාණන් වහන්සේ අර දේවතාවට එල්ල කළා තමයි අර අපි මාතෘකා කළ ගැඹුරු ගාථා දෙක වදාළේ. අක්ඛේය සංඤිනෝ සත්ත අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයං අපරිඤ්ඤාය යෝග මායන්ති මච්චුන. මේ අමුතු වචන වෙන්න පුළුවන් මේ පින්නතුන්ට. අක්ඛේය කියලා කියන්නේ පින්නතුනි අපි ඒක නිරුක්ති ඔස්සේ කිව්වොත් තේරුම් ගන්න ඛා කියන ධාතුව තියෙනවා පාලිය. ඛා කියන අදහස තියෙන්නේ කීම කියන අදහස. දැන් ආඛ්‍යාත කියලා කියන්නේ කියනු ලබනදී ආඛ්‍යාන කියලා කියනෝනේ ඒ වගේ. ඒකට අක්ඛේයං කියන්නේ කිව යුත්ත. ඒක සමහර විට තෝරන්න පුළුවන් නම් කළ කිව යුත්ත වචනෙන් කිව යුත්ත. එතකොට අක්ඛේය සංඤිනෝ සත්තා කියලා කියන්නේ සත්ත්වයෝ වචනෙන් හෝ නම් කළ කිය යුතු දේ පිළිබඳ සංඥාව ඇත්තාහුය. අක්ඛේයස්මින් පතිට්ඨිතා කියලා කියන්නේ නම් කළ කිව යුතු දේ මතම පිහිටියාහුය මේ සත්ත්වයෝ. ඊට වැඩි දෙයක් නැහැ වචන විතරයි. ඊළඟට අක්ඛේයං අපරිඤ්ඤාය මේ නම් කළ කිය යුතු දේ පිළිබඳව පිරිසිඳ අවබෝධයෙන් නැතිකම නිසා, හරි අවබෝධයෙන් නැතිකම නිසා මොකද්ද වෙන්නේ? යෝග මායන්ති මච්චුනෝ මාර්යාගේ විය ගහ යටට එනවා, මාර්යාගේ බැම්මට යට වෙනවා, සංසාරෙ දිගට දිගට යනවා කියලා. ඊළඟට අනිත් පැත්ත කියනවා අක්ඛේයංච පරිඤ්ඤාය යම් කෙනෙක් ඒ රහතන් වහන්සේලා පිළිබඳවයි කියන්නේ ඒ කිව යුත්ත එහෙම නැත්නම් නම් කර කිව යුතු දේ පිළිබඳව පිරිසිඳ අවබෝධය, හරි ආකාර අවබෝධය ලබාගෙන අක්ඛේයංච පරිඤ්ඤාය අක්ඛාතාරං නමඤ්ඤති. ඒක හරි අවබෝධයක් නම් අක්ඛාතාරා කියලා කියන්නේ කියන්නා. කියන්නා කියන සංඥාවක් නැති වෙනවා. කර්තෘ කෙනෙක් පිළිබඳ අදහසක් නැති වෙනවා. හරියට තේරුම් ගත්තනම් භාෂාව පිළිබඳ අක්ඛාතාරං නමඤ්ඤති. කියන්නේක කියන හැඟීමවත් ඒ මඤ්ඤණාවක් ඇති කරගන්නේ නැත. තං හිතස නොහෝති තී රහතන් වහන්සේ දෙබන්දක් ඒ හිතවිල්ලක් ඉන්නේ නැහැ. යේනනම් වජ්ජා නතස්ස අත්ති. ඒ කියන්නේ යමෙක් ඔහු පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳව කතා කරනවා නම් ඒ කතා කරන්න මාතෘකා දෙකුත් නැහැ එතන. රහතන් වහන්සේලා ඒ වයින් නිදහස් කියන එකයි ඒ වාග්ව්‍යවහාරවල. ඉතින් ওই විදිහේ එක ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ යක්ෂයාට කියනවා සචේ විජානාසි වදේහි යක්ඛ. මේ ධර්මයේ සඳහන් වෙනවා දේවතාවුන්ට ඇතැම් අවස්ථාවල යක්ෂ කියලා කියනවා. නිග්‍රහ කරන හැටියට නෙවෙයි, බුදුරජාණන් වහන්සේට තරහ ගියා නෙවෙයි. සක්‍රියට බව සමරිට යක්ෂය කියලා එදිච්ච තැන් තියෙනවා සූත්‍රයක නිසා. සචේ විජානාසි වදෙහි යක්ඛ කියලා කිව්වේ මේ පින්නතුන් එක ඕන වචනකින් කියාගන්න. නමුත් සාමාන්‍ය අදහස මේ යක්ෂය ඔබට තේරෙනවා නම් කියන්න කියන එක. එහෙම කිව්වහම මේ යක්ෂය කියනවා භාග්‍යතුන් වහන්සේ මට ওই භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියාපු එක මට තේරෙන්නේ නැහැ, මට මේක සවිස්තරව තේරුම් කරලා දෙන්න කියලා කිව්වහම ඔන්න බුදුරජාණන් ඊටත් වැඩිය අමාරු ගාථාවක් ප්‍රකාශ කරනවා. සමෝ විශේෂී අතවා නීනෝ යෝ මඤ්ඤතිසෝ යවදේත තේන තීසු විධාසු අවිකම්පමානෝ සමෝ විශේෂී තිනතස හොති. සමෝ විශේෂී අතවා නීනෝ කියලා කියන්නේ මේ කියන්නේ මානයන් ගැන, මාන තුන ගැන කියන්නේ සමය විශේෂය හීනය කියලා කියන ඒ මාන යම් කෙනෙක් ඒ පිළිබඳ මඤ්ඤණාවල් ඇති කර ගන්නවා නම් හිතා ගන්නවා නම් ඒ මාන තත්ත්ව ගැන යෝ මඤ්ඤතිසෝ විවදේත ඒ නිසා විවාද වලට පටලැවෙන අර කියාපු අර මාන තුන නිසා. තීසු විදාසු අවිකම්පමානෝ. තීසු විදාසු කියලා කිව්වේ අන්න අර කාරණා මානය පිළිබඳ කාරණා තුනයි. හීන විශේෂ සම. හිතාගන්න පුළුවන් නේ මේ ඒ කියාපු විධාන ඒ තුන පිළිබඳව ඒවායේ කම්පා නොවෙන තැනත්තා තීසු විදාසු අවිකම්පමානෝ සමෝ විශේෂීති නසස්ස හෝටි ඔහුට සම විශේෂ කියන ભેදයක් ඇති වෙන්නේ නැහැ. ඕක කියලත් බුදුරජාණන් වහන්සේ සචේ විජානාසි වදෙහියක් යක්ෂය මේක තේරෙනවා නම් කියන්නේ කියලා. ඔන්න එතකොට මේ වක්ෂයා කරකෙවිල යන්නේ නැති. වක්ෂයා කියනවා අනේ භාග්‍යතුන් මට ඕකත් තේරෙන්නේ නැහැ. මට මේක තව විස්තරව කියලා දෙන්න. යන මේක තේරුම් ගන්න තව විස්තරව කියන. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒකටත් වැඩිය බරපතල ගාථාවක් ඊළඟට වදාරා. පහාසි සංඛං නචමාන මජ්ජගා අච්චචිතන්හං ඉදනාම රූපේ තං චින්න ගන්තං අනිඝං නිරාසං පරියේසමානා නාජගමු දේවා මනුස්සා ඉදවා හුරංවා සග්ගේසුවා සබ්බ නිමේෂනීසු. ඒකත් අපි තේරුම් කරොත් මෙහෙම සාමාන්‍ය තේරුම ඉස්සල කියමු. පහාසි සංඛං. එතන සංඛා කියන වචනේ යෙදෙනවා අපි මේ අවස්ථාවල මේ පින් කලින් අවස්ථාවල මේ පින් තුනේ තේරුම් ගන්න. සංඛා කියලා කියන්නේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන සංඛ්‍යාව කියන්නේ ඉලක්කමනේ. අපි පෙන්ලා දුන්නා භාෂා ව්‍යවහාරයේ ප්‍රාථමිකම දේ තමයි ඉලක්කම. ඔය ගොළු එහෙම කතා කරන්නේ ඇඟිලි වලින් එහෙම. ඉලක්කම තමයි ප්‍රාථමික. එතකොට පහසි ගිනීම කියලා ගත්තහම හරි. පහසි සංඛං කියන්නේ මේ රහතන් වහන්සේලා පිළිබඳව කියන්නේ රහතන් වහන්සේලා ගිනීම් අතහැරියා. ගිනීම් කරන්නේ අර වචන ඔස්සේනේ. ගිනීම් අතහැරියා. පහසි සංඛං නැච මාන මජ්ජගා. ඒ වගේම මානයට ගියේ නෑ. එතකොට ගිනීම් අතහැරියා වගේම මැනීමුත් අතහැරියා. ඔන්න රහතන් වහන්සේ. පහාසි සංඛං නච මාන මජ්ජික. ඊළඟට මොකද ඒකට ඒක කරන්නේ? උනේ මොකද? අච්චිච්ච තණ්හං ඉද නාම රූපී. මේ නාම රූපය පිළිබඳව තණ්හාව ඇතහැරියා. කොටිම කියතොත් නාම රූපය පිළිබඳව අපි තේරුම් කරලා තියෙනවා මේ නාම රූප කියන්නේ නැමීම නොවේ. අර නාමය ඒවා අපි කලින් තේරුම් කරලා තියෙනවා. ආයි නැවත කියන්න ඕනේ නේ. කෙටියෙන් සලකා ගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්මාශ්‍රයෙන් තමයි පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්මාශ්‍රයෙන් යම් රූප සංඥාවක් ගන්න. එතකොට ලෝකයා බැඳෙන්නේ මේ නාම රූපේ. මේ නාම රූපය පිළිබඳව තණ්හාව කපා හැරි අච්චචි තණ්හං ඉද නාම රූපේ. ඔන්න තං චින්න ගන්තං අනිඝං නිරාසං. ඒ තණ්හා බන්ධනේ නාම රූපය පිළිබඳ තණ්හා ගැටුව ගැටේ කපා දෙමු. ඒ රහතන් වහන්සේ පිළිබඳව කියන්නේ අනිඝං නික්ලේශී නිරාසං ආශාව රහිත. ඒ රහතන් වහන්සේ පිළිබඳව පරියේසමානා නාජගමු දේවා මනුස්සා ඉදවා හුරංවා දෙවියොත් මිනිසියනුත් ඒ රහතන් වහන්සේ අඳුන ගන්න. ඒ හිත මොන මොකක් අරමුණු කරගෙන තියෙනවද කියලා අඳුන ගන්න. පරියේසමානා නාජගමු ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ හිත ගන්න අරමුණ මොකක්ද කියලා දැනගන්න බෑ දෙවියන්ටවත් මිනිසියන්ටවත්. දේවා මනුස්සා ඉදවා හුරංවා මෙහිවත් පරලෝවත් සද්ගේසුවා සබ්බ නිවේශනීසු දිව්‍ය ලෝකවලවත් කිසිම භව තත්වයකවත් රහතන් වහන්සේගේ හිත මොන අරමුණක් ගන්නවද කියලා දෙවියන්ටවත් මිනිසුන්ටවත් කියන්න බෑ. එතකොට මේ දේවතාවට මොකද්ද වෙන්නේ නැත්තේ? ඉතින් ඒකටත් ඉවර කරන්නේ බුදුරජාණන් වහන්සේ සත්‍ය විඥානාසි වදීහියක්. යක්ෂය තේරෙනවා නම් කියන්න. යක්ෂයට කර කියාගන්න දෙයක් නැහැ. පස්සේ එයාට තේරෙන මට්ටමින් කියනවා මට මේ භාග්‍යතුන් වහන්සේ කියන එක තේරෙන්නම් මෙහෙමයි මේ මේ විදිහටයි මට තේරෙන්නේ කාමයන් අතහැරලා මේ සාමාන්‍ය අදහසේ දේවතාව කියන්නේ මට ඔබ වහන්සේ කියන එකේ තේරුම තේරෙන්නේ මෙහෙමයි මේ කාමයන් ආදී අතහැරලා යම් කෙනෙක් සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිටිනවා නම් අන්නේ තැනත්තා අර අනර්ථකාරී දුක්වලට පත් වෙන්නේ නැහැ කියලා ඒ කෙටි අදහස යක්ෂයා ප්‍රකාශ කළා. ඉතින් ඒ යක්ෂයා පිළිබඳ කතාව එහෙමයි. ඉතින් මේ කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ අර යක්ෂයාට මේ ගැඹුරු ගාථා කිව්වේ කියලා. මේ සමහර විට අර ශාසනය ලිහිල් කළ අරගෙන අර සමිද්ද ස්වාමීන් වහන්සේට මේ විදියට ගිහි වෙන්න එහෙම නැත්නම් පංචකාම සම්පත්තියට පොළඹවන්න අර විදියට කිව්ව නිසා යක්ෂයාට මේ ශාසනීය වටිනාකම පෙන්වන්න වෙන්න පුළුවන්. කොහොම නමුත් අපිට හිතන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ජඹුරු ධර්මයේ ඇතම් අවස්ථාවල් වල ප්‍රකාශ කරලා තියෙන්නේ මොනේ යකෙකුට හරි වැටේවා කියන අදහස. ඉතින් මේ කොටින්ම කියතොත් අපි වුණත් මේ දේශනා පවත්වන්නේ ඊ අදහසිනුයි. කොයි කහරි වේවා අපි දැන් ඔන්න මේ ගාථාවල අර්ථය ටිකක් විග්‍රහ කරන්න බලමු. අර අක්ඛේය සංඤිනෝ ගාථාව තවත් සවිස්තරව කිව්වොත් අක්ඛේය සංඤිනෝ සත්ත අක්ඛේයස්මින් පතිත්ථිත. මේ කියන්නේ අර අපි කලින් කිව්ව වගේ භාෂා ව්‍යවහාරය. මේක ලෝකයා මේ භාෂා ව්‍යවහාරය ලොකුවට අරගෙන මේ සංඥාව උන්ගේ සංඥාවල තියෙන මේ ව්‍යවහාරය උඩයි අක්ඛේය සංඤිනෝ. ඒක නිසාම ඒවායේ පිහිටලා සිටිනවා. අක්ඛේ යස්මින් පතිත්ථිතා, ඒවායේ යථා ස්වභාවය දන්නේ නැහැ මේ වචනවල. දැන් මේකද මේ භාෂාව කියන එක හැදිලා තියෙන්නේ මේ පින්නතුන් දන්නවා. භාෂාවක් නම් කර්තෘ කර්ම ආඛ්‍යාත ආදි වශයෙන් ව්‍යාකරණයේ තියෙන්නේ. ඒවා බෙදීම් තියෙනවා, නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, නාම විශේෂණ තියෙනවා, ක්‍රියා විශේෂණ තියෙනවා, නිපාත පද තියෙනවා. ඔක්කොම එකතු වෙලා තමයි භාෂාවක් හැදෙන්නේ. මේකෙදි කරන්නේ කියන්නේ දැන් කර්තෘ ඔකට කියනවා සාමාන්‍යයෙන් ග්‍රාහක ග්‍රාහක භේදයක්. අල්ලගන්නේ අල්ලගන්න කෙනෙක්. ওই දෙයතාව තුලයි භාෂාවේ හිර වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මේකයි ලෝකයා ලොකුවට ගන්න අක්ඛේය සංඤිනෝ සත්තා. ඒකෙම පිහිටලා. ඒක නිසා අක්ඛේය අපරිඥාය. ඒක හරියට තේරුම් නොගැනීම නිසා මායයට යට වෙනවා. දැන් මේක ටිකකට හිතාගන්න මීට කලින් අවස්ථාවක අවස්ථා කීපයක අපි නාම රූපේ ගැන කියනකොට ඒ දඬු උඩ බල්ලා දැන් ටිකක් පරණ වෙලා. ඊට වැඩි හොඳ උපමාවක් මේ පින්නතුන්ට හිතට වදින්න නාසිසස් කතාව කිව්වා. ඒ නාසිසස් කියන ග්‍රීක තරුණයා, රූමත් ග්‍රීක තරුණයා තමන්ගේ මූණ කවදාවත් දැකලා නැහැ. දවසක් කැලේ විදිනකොට බොගුණකට නැඹුරු වෙලා තමන්ගේ රූමත් මූණ දැකලා රැවටිලා දෙව ගණක් කියලා වැළඳ ගන්න දින ගණනක් උත්සාහ කරලා අන්තිමට එතනම ජීවිත පූජා කළා. ඒ පූජා කළේ ආත්ම ස්නේහ නිසා. ඒක නිසා නාසිසිසම් කියන වචනය ශබ්ද කෝෂවල දැන් දකින්න ලැබෙනවා. ඒ නාසිසස් කියන ඒ නම ඒක දැන් ආත්ම ස්නේහයට වචනක්. ඉතින් ඒක ඒ අතට හිතුවොත් අපිට හිතන්න තියෙන අන්න නාම රූපය කියලා ගත්තොත් අර අක්ඛිය කියන එකට අක්ඛිය සංඤිනෝ සත්තා. සාමාන්‍ය ලෝකයේ අර නාම රූපය පිළිබඳ සංඥාවක් ඇත්තාහුය. නාම රූපෙම පිහිටියාහුය. නාම රූපේ යථා ස්වභාවය නොදැනීම නිසා නැවත නැවතත් මායාවගේ කටියට උනේ. ඒකෝර නාසිසස් විතරක් ඒක හැටියට කියලා අපිට හිතන්න තියෙන්නේ. අපි කවුරුත් සංසාරේ මේ ජීවිතයක් අවසානයේදී ධන්න ආත්ම ස්නේහය මොකද්ද කියලා හිතලා බලන්න. මහ ධනවත් කෙනෙක්, දරු මල්ලන් නැතිව බොහොම වස්තු ඇති කෙනෙක් අවසාන හිත කොහොමද යන්නේ? මේ මම කියලා ගත්තේ ඒකට නෙවෙයි. අනේ මට මේ ගෙවල් දොරවල් මේ ධනය ඇතහැරලා මගේ මේ භාර්යාව දරුවන් ඇතහැරලා යන්න වෙනවා නේ කියලා. ඒ අල්ලගන්නෙත් අර ගියාපු නාම රූපයමනේ, අර හෙවණැල්ලනේ. එතකොට ඒක අල්ලගත්තු නිසාම ඉතින් තව භවයක් බලාපොරොත්තු වෙන මේ ටික සම්පූර්ණ කරගන්න මට තව ටිකක් කල් දෙන්න කියලා ඒ වෙනුවට මාර්යා ඉඳා කියලා දෙනවා. දෙන්නේ ඕන කරන දෙන්නේ කර්මානුරූපව ඊළාට කොහේ හරි එක්ක ගැරන්ඩියෙක් වෙලා හරි ගෙම්බෙක් හරි වෙලා ගෙදරට එනවා, එක්ක බල්ලෙක් වෙලා හරි ඉස්සරහ පුටුවට එනවා. ඔන්න එතකොට නාම රූපයේ පිහිටේදී ওই ටික තමයි අපි මේ පින්නදුන්ට තේරුම් කරන්න ඕන නිසා ওই ටික කියන්නේ. ගැඹුරු ධර්මයක් නමුත් ඉතින් අර නාම රූප අර අක්ඛේයස්මින් පතිත්‍ඨිතාගෙන හිතාගන්න නම් කරගිය යුතු දේ තමයි නාම රූපය. ලෝකයා විඥානයත් නාම රූපයත් අතර හරඹයයි සිටින්නේ. නාම රූපය සෙවණල බව ලෝකයා දන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුර මතු කරලා දෙන්නේ. එතකොට ඒකේ පිහිටියොත් වෙන්නේ අර ටික. අක්ඛේයං අපරිඥාය යෝග මායන්ති මච්චු. ඉතින් ඔයඩින්ග අපි මේ ටික මතු කරේ මොකද? තවත් හේතුවක් තියෙනවා මේ අද මාතෘකාවට ඕක ගන්න. ඊට කලින් අවස්ථාවල අපි මේ පින්නතුන්ට මතක ඇති මෙතෙක් කාලයක් අපි මේ අටුවා සම්ප්‍රදාය තුල වැඩි වැදගත්කමක් නුදුන්න මහා නිධාන සූත්‍රයේ නැමැති මහා ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව ගැන අපි සවිස්තරව යම් යම් දේවල් කිව්වා, විශේෂයෙන්ම නාම රූපය ගැන. නාමයක් රූපයක් එකිනෙකට සම්බන්ධ හැටිත්, නාම රූපයක් විඥානයක් අඤ්ඤමඤ්ඤ වශයෙන් සම්බන්ධ වෙලා තියෙන හැටිත් බුදුරජාණන් වහන්සේ ඒ මහා නිධාන සූත්‍රයේ ආනන්ද සාමණේර වහන්සේ හේතු ගන්වන අවසානයේදී ඒ සූත්‍රයේ හකුළුවා දක්වන වටිනා පාඩයක් අපි එදා කිව්ව නමුත් විවරණය කරන්න බැරි වුණා. අද ඒකයි අපි ඒක ඉලක්ක කරගෙනයි මේ ගාථා දෙක ඉස්සරහට ගත්තේ. මොකක්ද මේ පාඩිය? ඉත්තාවතා කෝ ආනන්ද ජායේතව ජීයේතව මියේතව තවේතව උපජ්ජේතව ඉත්තාවතා අධිවචනපතෝ ඉත්තාවතා නිරුත්තිපතෝ ඉත්තාවතා පඤ්ඤාතිපතෝ ඉත්තාවතා පඤ්ඤාවචරං ඉත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය යදිනා නාම රූපං සහ විඥාණයෙන. ඕනේ දැන් අපි තෝරමු ආනන්දේ මෙතකින් මේ ආනන්ද කෙනෙක් උපදිනේ හෝ දිරණේ හෝ මිය යන්නේ හෝ චුතවන්නේ හෝ නැවත උපදිනේ හෝ මෙතකින් මේ අධිවචන මොන භාෂාව පිළිබඳ කතාන්තර මෙතකින් මේ අධිවචන මාර්ගයක් නිරුක්ති මාර්ගයක් ප්‍රඥප්ති මාර්ගයක් දැක්විය හැකි භාෂාව ව්‍යවහාරයේ ඩිඩ ඇත්තේ මෙතකින් මේ කොතකින්ද කියන එක අගට ඇගේ වෙන්නේ. ඒ වගේම මෙතකින් මේ ප්‍රඥාවට බැසගත හැකි තැනක් ඇද්දී ඒ කියන්නේ විඥානයත් නාම රූපය අතරින් තමයි ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි ප්‍රඥාවට බැසගත හැකි එක. අන්තිමට කියනවා එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය වෙන වැදගත්ම පාඨය. මෙතකින්ම ඉත්තත් කියන වචනේ අපි කලින් තේරුම් කරලා දුන්නා මේ පින්නතුන්ට. ඉත්තං කියලා කියන්නේ මෙසේ. ඉත්තත් කියලා කියන්නේ මෙසේ බව. මෙසේ බව කියන වචනේ යෙදෙන්නේ මේ භව తත්වයේ කියන එකට. මේ භව தත්ත්වය. එතකොට මේ භව தත්ත්වයක් පෙන්වුම් කිරීමට වටයක් කරකැවෙනුයි. හිතාගන්න අපි අර දීලා දියසුලිය උපමාව දුන්නානේ. දියසුලිය කරකැවෙන තැන තමයි ඒක අපි පෙන්වුම් කළා. මූදේ දියසුලියක් කරකැවෙනකොට විතරයි අපිට ඇඟිලි දික්ක පෙන්වන්න පුළුවන් අතන මෙතන කියලා. අන්න එතකොට ඒ යම් වටයක් තුලයි ඒක තේරුම් කරන්න මේ පින්නතුන්ට කිව්වා. දැන් ඔය ලෝක වෙනද පොළේ මිල ගණන් වෙනස් වෙන්නේ මොකද? වෙනද වටේ නිසා. ඉල්ලීමයි සැපයීමයි. ඒ දෙක අතරේ වටයක් තියෙනවා කරකැවිල්ල. ඉතින් ඒ වගේ හැම දෙයක්ම හැම ව්‍යවහාරයක්ම මිල දර්ශනයක් විතරක් නෙවෙයි හැම දෙයක්ම තියෙන්නේ ඔන්න ඔය වටයක් තුලයි. ඒක ගැඹුරින් ගත්තොත් අන්න විඥානයත් නාම රූපයත් අතරයි. එතකොට විඥානයත් නාම රූපයත් අතර මෙන්න මේ වටය නිසා තමයි ඉත්ත්ව කියලා කියන මේ භව තත්ත්වයක් පෙන්වුම් කළ හැකි. ඉතින් අර දියසුලිය උපමාවෙන් අපි කිව්වේ ඒකයි. ඒ දියසුලියක් කියලා කියන්නේ මේ සංසාරී දියසුලිය තමයි මේ සත්‍යය කියන්නේ. විඥානයත් නාම රූපයත් අතර පුදුම කරකැවිල්ලක් තියෙන අර නාසිසස් එක කරපු නාසිසස් හැවනල්ලත් එක කරපු හනබය වගේ. ඉතින් ඔන්න ඔය ටික කියන්න තමයි මේ ගාථා එළියට ගත්තෙත්. ඉතින් මේනුත් අපි ඉදිරියට ගනිමු. අර පළමුවෙන්ම අර අන්තිමටම කියාපු නාම රූපයත් විඥානයත් අතර ඒ දෙක අතර තියෙන මේ වටේ නම් වූ කරකැවිල්ල තුලයි ඉත්ත්ව කියලා කියන මේ භව තත්ත්වයක් පෙන්වුම් කළ හැකි. මෙතන ඉතාමත්ම ගැඹුරු කාරණයක් කියන්නේ. දැන් බලන්න අර අර මුහුදේ ඒ එතන අපිට පුළුවන් මේ මුහුදේ හරි ගඟක හරි දිය සුලියක් තියෙනකොට ඒක කරකැවෙන තැනක් ඔය කොලා ආදී ඒකට රුඩු ආදී ඇදිලා යනකොට අපිට පුළුවන් අතන කියන්න. මෙතන කියන්න පුළුවන්. ඉතින් අතන මෙතන කියන වගේ තමයි පින්නතුනි දැනටත් ඔය තැනැත්තා කියලා කියන්නේ මොකද්ද? හිතලා බලන්න තැනැත්තා කියන්නේ තැනැත්තා. ඒ තැනැත්තා මේ තැනැත්තා ඊළඟට සංඛ්‍යා වාදෙලනම් අර තැන මේ තැන කියලා කියන ඔය දාන ගෙදර වල ලහන් ලැබෙන්නේ මේ තැන අර තැනට බෙදන්න කියලා. ඉතින් ඒ වගේ අර තැන මේ තැන කියන්නේ අර සත් පුද්ගලයා. එතකොට ඔය තැන තැන කතාව තුල තමයි ව්‍යාකරණ ආරම්භය තියෙන්නේ. ඉතින් අපි සමහර වෙලාවට කියන අස්මිමානිය කියලා කියන මේ මූලික මම පිළිබඳ සංඥාව තමා පිළිබඳ සංඥාව බුදුරජාණන්සේ කියන අන්තිම භාවය පිළිබඳ අන්තිම කොන ඉතුරු වෙන ටික තමයි මේ වෙමි කියන මානිය වෙමි. කොහොම හරි ඒ පුද්ගල සංඥාව ඇති වුණාට පස්සේ තමයි ඔන්න ව්‍යාකරණයට පණෙන්නේ. කොහොමද? මම මෙතන, ඔබ ඔතන, ඔහු එතන. එහෙම නේද? තියෙනවනේ ඔය උත්තම පුරුෂ මමනි, මධ්‍යම පුරුෂ ඔබ, එතන ඉන්න ඔහු තමයි ප්‍රථම පුරුෂයා. ඔය කියන්නේ ව්‍යාකරණයේ සැකිල්ල. ඉතින් ව්‍යාකරණයේ සැකිල්ල සකස් වුණෙත් ඔන්නෝග තුලයි. ඌකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය ව්‍යාකරණයට යටවීම නිසායි, භාෂාවට යටවීම නිසායි මිනිසෙට නිවන තෝරගන්නත් බැරි, මේ සංසාරයෙන් මිදෙන්නත් බැරි. යම්ුරින් කල්පනා කරගත්තොත්. නමුත් මේ ව්‍යාකරණයේ තණ්හාවෙත් අවිද්‍යාවෙත් නිර්මාණ. අනිත් පැත්තට ඒක මේ අමුතු දෙයක් නෙමෙයි. අවිද්‍යාවත් තණ්හාවත් නිසා ලෝක සත්‍යය මේ ව්‍යවහාරයට යැති වුණා. ව්‍යවහාරයට ගැති වුණා. ව්‍යවහාරයේ අර්ථය තේරුම් ගත්තේ නැහැ මේක මොකක් සඳහාද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේක ව්‍යවහාර මාත්‍රයක් පමණයි. මොකද ඊළඟට මේ එකම තියෙන අපි මේ තවත් කාරණයක් කියමු. මේ පින්නතුන්ටුණත් ඇති වෙන්න පුළුවන් සැකයක් එක්තරා අවස්ථාවක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. දාතාවකින් ඉදිරිපත් කරලා අපි දිගට කතාව නැතත් මෙහෙම කියමු. කොහොමද මේ රහතන් වහන්සේලා මේ හැම එකක්ම කරලා කෘතකෘත්‍ය කර වැඩ කටයුතු අවසන් කර රහතන් වහන්සේලා අහං වදාමි කියලා කියන්නේ, මම කියමි කියන්නේ, මමං වදන්ති අනිත් අය මට කියනවා කියලා කියන්නේ මොකද මෙහෙම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. මාන්‍යක් නිසාද මෙහෙම කියන්නේ? ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වේ මාන්‍යක් නිසා නෙවෙයි කියලා. ඔන්න ඒ ගාථාව අවසාන වෙන පද දෙක අපි කියමු. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන වෝහරි. ලෝක ව්‍යවහාරය පිළිබඳව හරි අවබෝධයක් ඇති කරගෙන ඒ දක්ෂකම ඇති කරගත් රහතන් වහන්සේලා වෝහාරමත් තියෙන හුදෙක් ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් පමණක් අර කියාපු විදිහට මම, ඔහු, ඔය කියාපු භාෂා ව්‍යවහාරي පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ පවා මම කියලා යදනුනේ රහතන් වහන්සේලා පමණක් නෙවෙයි. අන්න එතකොට තේරුම් ගන්න මෙතන භාෂාව ව්‍යවහාර කිරීම නොවේ වරද, ව්‍යවහාරය ව්‍යවහාරයක් බව තේරුම් ගැනීමයි. ඒ ටික ලෝකයාට නැති නිසා ඒක තර්කකාරයත් දාර්ශනිකයත් විද්‍යාඥයත් ඔක්කොම මේ වචනය තුළ හිර වෙලා තමයි මෙච්චර මේ මහා අවුලක් හැදි කරගෙන අනිත් අයගේ සංසාර දික් කරගන්නේ, තමන්ගේ සංසාර දික් කරගන්නේ. ඔන්න ඒකයි කෙටියෙන් කියනවා. ඉතින් ඒකේ රහස හෙළි වෙන තවත් මහා පුදුම කෙටි පාඨයක් බුද්ධ වචනයක් සඳහන් වෙනවා. ඒකත් අපි මතක් කරමු. දැන් අපි කිව්වා සංඥාව අර අඛේය සංඥෝ කියන එකෙන් තේරෙනවා සංඥාවත් ව්‍යවහාරයත් සම්බන්ධ බව. සංඥාව ලෝකයා තුළ යම් සංඥාවල් ගැනීම සිටක් තියෙනවා. සංඥාවත් ව්‍යවහාරයත් සම්බන්ධ. ඕක මහ පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන එක්තරා පාඨයකින් ඕහාර වේපක්කාහම් භික්කවේ සංඥං වදාමි. යථා යථානං සංජානාති තථා තථා වෝ හරති ඒවං සංඤී අහෝසින්ති. අන්නර සංඥාව ප්‍රවහාරයත් අතර පුදුම සම්බන්ධතාව බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ කොහොමද? වෝහාර වේපක්ඛාම් භික්ඛවේ සංඥං වදාන මහණිනි මම කියනවා සංඥාවේ විපාකයේ ව්‍යවහාරයයි. විපාකය කියන වචන කොට කියනකොට මේ පින්නතුන්ට කර්ම විපාක හිතෙන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. සංඥාවම මෝරා යාමෙන් තමයි ව්‍යවහාරයක් හැටියට වචන ආදී එළියට එන්නේ. වෝහාර වේපක්ඛාම් භික්ඛවේ සංඥං වදාන මේක තවත් පැහැදිලි කරනවා. යථා යථානං සංජානාති තථා තථා වෝහරති ඒවං සංඤී අහුසි. යම් යම් ආකාරයකින් කෙනෙක් සංඥාවක් ඇති කර ගන්නවාද ඒ තැනැත්තා ඒ සංඥාව කියන්නේ හැඳිනීම බව දන්න ඕනේ මේ පින්නතුන්. හැඳිනීම විතරක් ඇති කරේ නවතින්නේ නැහනේ. ඒ හැඳිනීම අනිත්‍යයට කියන්නත් එපා. ඔන්න ඊළඟට හැඳිනීමක් කරන්න වෙනවා. එතකොට තමයි ව්‍යවහාරයේ භාෂාව ඕන වෙන්නේ. ඉතින් තථා තථා වෝහරති ඒවං එයා ගිහිල්ලා කියන්නේ කොහොමද අනිත් කෙනාට? මම මෙවැනි සංඥාවක් ඇතිව සිටියෙමි. එතනම අහුවෙලා ඉවරයි. මම මෙවැනි සංඥාවක් ඇතිවෙමි සිටියෙමි කියලා අනිත් කෙනාට කියනවා. අන්න බලන්න කොයිතරම් ගැඹුරුද මෙතන. වෝහර වේපක් අහම්බික වේ සංඥං වදාන. ඒ කියන්නේ සංඥාවේ විපාකය සංඥාව තුලින්. ඒ නිසා තමයි ඉතින් ගැඹුරින් මේ අපේ පොතපත කියවපු පින්නතුන් දන්නවා ඇති. පපංච සංඥා සංඛා කියලා කියන්නේ ප්‍රපංච සංඥාවෙන් මේ ලෝකයේ භාෂාව තුල හිර වෙන ප්‍රපංච සංඥාව නිසා ඇති වෙන සංඛා. සංඛා කියන්නේ ගිනීම. ගිනීම කියලා කියන්නේ ඉලක්කම පමණක් නෙවෙයි වචනේ. වචනෙන් වචන වෙවහාර. එතකොට ඔන්න ඔය විදිය දෙයක් මහා ගැඹුරු පැත්තක් ඔයකේ තියෙනවා. යථා තානං සංජානාති. ඉතින් ඒක මේ සංඥාවත් ව්‍යවහාරයත් අතර සම්බන්ධතාව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද මේක තුලින් තමයි අපට දැන් ඔය බොහෝ දිනාට තෝරගන්න බැරි භවය පිළිබඳ තත්වයක්. දැන් අර කිව්ව රහතන් වහන්සේලා භවයේ නැtei කිව්වේ මොකද? ඒ ලෝකයේ තියෙන දැන් අර කලින් කිව්වනේ සංඥාව නිසාය ව්‍යවහාරයට නැඹුරු වෙන්න කියලා. එතකොට මේකෙන් මිදෙන්නේ කොහොමද? අත් මිදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය කෙනෙකුට ඇති වෙනවා. මහා ආශ්චර්යවත් දෙයක් තමයි. ඇතැම් සූත්‍රවල තියෙනවා බොහෝ දිනාගේ සැලකිලි යොමු නොවුණු මෑතක් වෙනතුරු රහතන් වහන්සේලාගේ අරහත්ඵල සමාධි අවස්ථාවේදී උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම සංඥාවෙන් විමුක්ත වෙනවා. ලෝකේ යම් දෙයක් තිබෙනව නම් සංඥාවක් හැටියට ගන්න අරමුණක් තියෙනවා නම් ඒ ඔක්කොම අරමුණු වලින් ඉවහිත මුදා ගන්නවා. ඒ தත්ත්වය පැහැදිලි වෙන එක්තරා සූත්‍රයක් අපි කියතොත් මුගක් සූත්‍ර තියෙනවා. සන්ද කියන ස්වාමින් වහන්සේට කවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ රහතන් වහන්සේ එහෙම නැත්නම් එතෙන් දියගලා තියෙන ආජානීය පුරුෂයා කියලා. ආජානීය පුරුෂයාගේ අමුතුම විදිය ධානයක්. අමුතුම විදිය ධානයක්. කොබඳු කිමඳු එකක්ද කියලා තෝරන්නේ මෙහෙම. ඒ ආජානීය පුරුෂයාට පඨවිය පිළිබඳ පඨවි සංඥාව නැහැ. පඨවි සංඥා විභූත. ආපෝ පිළිබඳ ආපෝ සංඥාවක් නැහැ. තේජෝ පිළිබඳ තේජෝ සංඥාවක් නැහැ. වායෝ පිළිබඳ වායෝ සංඥාවක් නැහැ. මේක කිව්වහම දැන් මේ පින්නතුන්ට මතක කී පහුගිය දේශනා අහපු පින්නතුන්ට මතක් කරන්නම් අපි දීපු උපමාවක්. බොහෝ දිනාට ගැටලුවක් නිසා දැන් බාහිර ද්‍රව්‍ය නැtei කියනවාද මේ ධර්මයේ? මේක හිත විතරයි කියලා කියනවාද නැහැ. ඒ ටික අපි තෝරන්න ගත්තේ අන්දේකුගේ උපමාව. අපි ටිකකට හිතමු අන්තේ හිම කුට්ටියක් ළඟට යන හිම කුට්ටියක් ළඟට ගිහිල්ලා හිම කුට්ටිය හැපෙනකොට එයාට පේන්නේ නැහනේ ආපහු එන්නේ පටවි සංඥාව අරගෙන. ඊළඟ සැරේ යනකොට හිම කුට්ටිය උණුවේගෙන යන කිට්ටුවට යනකොට රස්නේ එන්නේ තේජෝ සංඥාව අරගෙන. තුන්වෙනිව යනකොට මේක වතුර වෙලා ගිහිල්ලා එන්නේ ආපෝ සංඥාව අරගෙන. හතරවෙනි සැරේ යනකොට මේක වාෂ්ප වෙනවා එන්නේ වායෝ සංඥාව. ඔන්න දැන් කිට්ටු කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ලෝකයා අන්ධයි. අන්ධයි. අර මහා භූත ධර්ම තනි තනිව අඳුන ගන්න බැරි දේවල්. මේවා සම්මිශ්‍රණය වෙලා තිබෙන්නේ. නමුත් ඒ අවස්ථානුකූලව අර පොඩි ධර්ම දරුවා අර පින්තූරකින් අයනු බයනු අඹ කියලා ගන්නවා වගේ අර පටවි සංඥාව තුලින් ඒවායේ අර නාම ධර්ම තුලින් වේදනා සංඥා ආදීන් ඒවායේ තද ගතිය නිසා ඒකට අර ගිහිල්ලා හැපුණු නිසා ඒක පටවි කියලා හිතාගත්තා. දෙවෙනි සැරේ යනකොට අන්න අර විදිහට තේ ආපෝ ඒ කිය නාම ධර්ම තුලිනු මේව හඳුනගන්නේ වේදනා සංඥා චේතනා පස්සේ මනසිකාර. ওই දෙක මහා පුදුම විදියට බැඳිලා තියෙනවා. එතනමයි තමයි අපි අර පහු කියේ සැරේ කිව්වේ අන්තෝ ජටාව. එතකොට මේ අන්තෝ ජටාවේ මේ පැත්තින් ඊළඟට බහි ජටාව තමයි ඒ නාම රූපය විඥාණයේ අතර කෙරෙන අර පෙරලිය නාසීසස් කරපු පෙරලිය වගේ. උතනයි මුළු මහත් සංසාර ගැටලුව තින්නේ. ඒකට මේ සංකල්පය වචනේ අත දෙන්නේ කොහොමද? අන්න අර කියාපු විදිහට දැන් මේ එතකොට ලෝකයා හිතන්නේ පටවි කියලා දෙයක් තියෙනවා. ආපෝ තියෙනවා මොකද්ද නැති කියන්නේ. තේජෝ තියෙනවා. එපමණක් නෙවෙයි එතන මහා පුදුම සම්පූර්ණ ලේඛනයක් තියෙනවා. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන අකිඤ්චඤ්ඤායතන ආදී අරූප තත්ව පව. ඊළඟට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත ඒ කිසිවක් පිළිබඳව සංඥාව නැහැ ඒ අවස්ථාවේ. ඒ අරහත් ඵල සමාධි අවස්ථාවේ මුළු මහත් භව නිරෝධයයි කියන්නේ. සම්පූර්ණ භවයට අයත් යම් සංඥාවක් තියෙනවද? භවයට අයත් යම් අරමුණක් තියෙනවද? හැම අරමුණකින්ම මිදුණු හිතක් තමයි ආදානීය පුරුෂයාට තියෙන්නේ. ඊළඟට මේ දේශනාව ඉවර කරන හැටි මහ පුදුමයි. බුදුරජාණන් වහන්සේ අර දේවතාවුණත් කරකැවිලා යන විදිය එකක් එතන තියෙන්නේ. අන්තිමට කියනවා අන්න එබඳුයේ හැම සංඥාවකින්ම සිත විමුක්ත කරගෙන ධ්‍යාන වඩන්නා වූ. එතන ධ්‍යාන කියන වචනේ ඒ කියන්නේ බුදුරජාණන්ස කියනවා පඨවිය අරමුණු කළ ධ්‍යාන වඩන්නේත් නැහැ. ආපෝ අරමුණු කළ ඒ කිසිවක් අත් අරමුණු කළ නමුත් ධ්‍යානයක්කුත් වඩනවා. ධ්‍යානෙකුත් වඩනවා. ධ්‍යානයේ අරමුණ මොකද්ද කියලා මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ටවත් අඳුන ගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඔන්න ඒ සූත්‍රය ඉවර වෙන්නේ මෙහෙමයි. ඒ විදිහට ඒ සංඥාවේ ධ්‍යාන වඩන්නා වූ ඒ ආජානීය පුරුෂයා වෙත සයින්දා දේවා සබ්‍රක්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති. ඒ සත්‍රයා බ්‍රහ්මයා ප්‍රජාපති ආදී ඔක්කොම ඈත ඉඳගෙනම රහතන් වහන්සේට නමස්කාර කරනවා මෙන්න මේ ගාථාව කියලා. නමෝතේ පුරිසජන් නමෝතේ පුරිසුත්තම යස්සතේ නාභි ජානාම යම් පිනිසය ජයති. ඔන්න ලෝකෝත්තර ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය හිතල බලන්න. එතකොට දෙවියෝ මේ කියන ගාථාව මේ කියන්නේ නමෝතේ පුරිසජන් ආජානීය පුරුෂයාණන් වහන්සේ ඔබට නමස්කාර වේවා. නමෝතේ පුරිසුත්තම පුරුෂෝත්තමයාණන් වහන්සේ නමස්කාර වේවා. යස්සතේ නාභි ජානාම යම් පිනිසය ජයති. ඔබ වහන්සේ ධ්‍යාන වඩන අරමුණ අපට පේන්නේ නැහැ. අන්නේ බඳු මේ ලෝකෝත්තර ධර්මයක්. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අරහත් ඵල සමාධිය තුළින් භව නිරෝධ තත්ත්වය වෙන එකක්. වෙන කෙටියෙන් කියතොත් භව නිරෝධ කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තට කියනකොට සලායතන නිරෝධ තත්ත්වය. සලායතන නිරෝධ අපි බොහෝ විට පෙන්නවා. ආයතන හයම ක්‍රියා විරහිතයි. ආයතන හය තුළනේ ලෝකය ඔක්කොම පටලවිලි හදාගෙන තියෙන්නේ. අර ධ්‍යාන අවස්ථාවේ ඒක කලින් ලබාගත්තු ප්‍රත්‍යක්ෂයට සංවේදීලා ඉන්න අවස්ථාව භවයෙන් නිරුද්ධයි. ඒකයි අපි කිව්වේ රහතන් වහන්සේලා නැවත උපදින්නේ නැත්තේ ඒ අවසාන හිත ඒ භව නිරෝධ තත්ත්වය. ඉතින් භව නිරෝධෝ නිබ්බාණං කියන එක අපි මතක් කරන්න තමයි මේ හැම තිස්සෙම. ඒක ප්‍රත්‍යක්ෂය. භව නිරෝධිය පිළිබඳ ප්‍රත්‍යක්ෂය භුක්ති විඳින අවස්ථාව නිවන් රසනේ භුක්ති විඳින අවස්ථාව තමයි අරහත් ඵල සමාපත්තිය. ඒක පිළිබඳවයි අරේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහේ මහා පුදුම ධර්මයක් මෙතන තියෙන්නේ. ඒකට අර භාෂාව යටින් තියෙන බව හෙළි වෙනවා. සංඥාවන්කින් සම්පූර්ණයෙන් හිත මුදාගත්තු අවස්ථාවේ නිදහස්. එතකොට කිසිම අරමුණක් නැහැ. ඒකට ඒ හිතට හඳුන්වන තව වචන මේ පින්නතුන්ට කලින් කියලා තියෙනවා අනාරම්මණං. සහත් හිත හඳුන්වන අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං. ඒ සිත කොහේවත් පිහිටල නැහැ. කිසිම අරමුණක් ගන්නෙ නැහැ. කිසිම පැවැත්මකුත් නැහැ. භවයක් නැහැ. පැවැත්මක් නැහැ. නිරෝධය. ඒකෝන නිරෝධ ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාව තමයි විමුක්තිය. ඒකයි නිවන. අමුතු දෙයක්. ඉතින් මේ නිවන පිළිබඳ නානාවිද ඔය නුගතුන් අතර නානාවිද ප්‍රශ්න තිබෙනවා. ඒ වගේ ඒගොල්ලෝ නොයෙකුත් විදිහේ මති මතාන්තර දක්වනවා. උච්ඡේදය කියලා කියනවා. අන්න ඒක නිසා අපි මේ එතන ඉඳලා ගනිමු. යම් කිසි දෙයක් විශේෂයෙන් කියන්න මේ පිනුතුන්ට කලින් අවස්ථාවක අපි පසුගිය දේශනාවෙ එන්න ඕන කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ විඥාණය පිළිබඳව කියාපු ටික. දැන් එක පැත්තකින් අපි මේ රහතන් වහන්සේගේ හිතත් මේ විමුක්තියත් නිර්වාණ නිවනින් පෙන්වන විමුක්තියත් අර දියසුලි උපමාවෙන් ගත්තොත් ඒක ඉස්සෙල්ලා කියලා හිතමු. දියසුලි උපමාවෙන් ගත්තොත් මෙච්චර කාලයක් කරකැවිමින් තුන දියසුලිය නතර වුණා. දියසුලිය නතර වුණා. ඇත්ත වශයෙන් මේ දියසුලි කතාව මේ අපි මතු කරගත්තු එකක් නෙවෙයි. බුද්ධ වචනේ සූත්‍රවල හංගිලා වගේ තියෙන එකක්. මොන හේතුවකින් හරි අටුවාචාර්යයන් වහන්සේට අහුවෙලා නැති බවයි පේන්නේ. ඒකට ඒක වැදගත්කම පෙන්නලා නැහැ. උදාන පාළියේ තියෙනවා ඒ ගාථාවත් කියලා හිටමු. උදාන පාළියේ තියෙන එක්තරා වටිනා උදාන ගාථා බුදුරජාණන් වහන්සේ ලකුණ්ඨක බද්දිය මහ රහතන් වහන්සේ අරමුණු කරලා වදාලා ප්‍රීති වාක්‍ය වශයෙන් අච්චිච්චි වට්ටං භ්‍යගා නිරාසං විසුඛා සරිතා නසන්දති චින්නම් වට්ටං නමට්ටති ඒ සේවන්තෝ දුක්ඛස්. අච්චිච්චි වට්ටං කියන්නේ අර වට්ටියේ කපා හැරියා. මොකද්ද වට්ටියේ? විඥානයත් නාම රූපයත් අතර තියෙන කරකැවිල කපා හැරියා. අච්චිච්චි වට්ටං භ්‍යගා නිරාසං. ඒ නිසාම නිරාශ ආසා රහිත තණ්හා රහිත තත්ත්වයට පත් වුණා. ඔන්න ඊළඟට වචනයක් සඳහන් වෙනවා අපේ මේ දීසුලි උපමාවට උපකාර වෙන. විසුඛා සරිතා නසන්දති. වියලීගිය දියවැල නොගලයි. විසුඛා සරිතා නසන්දති. වියලීගිය දියවැල නොගලයි. විසුඛා සරිතාන සම්දති චින්නම් වට්ටං නමට්ටති. ඒ සිඳින ලද වට්ටය නොකරකැවේ. ඒ සේමන්තෝ දුක්ඛාස මෙයම දුකයි කියලා ඉවරයි. ඒ රහතන් වහන්සේගේ හිත පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ලකුණු කබද්දී රහතන් වහන්සේ පිළිබඳ. ඉතින් ওই විදිහේ පාඩ වලින් අපිට පේනවා එක පැත්තකින් කියනවා නම් අන්න මහා මුදී දියසුලිය නතර වුණු අවස්ථාවක් ගැන හිතන් මේ නිවන ගැන හැමෝම ප්‍රශ්න කරන නිසා අපි කියන්නේ. දියසුලියක් තියෙනකන් අපිට පුළුවන් අතන මෙතන කියන්න පුළුවන් අර තැන කියන්න පුළුවන් මේ තැන කියන්න පුළුවන් මේ තැනත් කියන්න පුළුවන් දියසුලිය නතර වුණාම කියන්න බෑනේ. ඉස්සෙල්ල තිබුණෙත් මූද කලින් තිබුණේ කලින් තිබුණෙත් මූද දැන් තියෙන්නෙත් මූද වෙනස තියෙන්නේ අර දියවැල අර මෝඩ දියවැල උත්සාහ කරා යන්න අනිත්‍ය වූ ලෝකයේ නිත්‍ය බවක් සොයාගෙන අය කියාපු විදිහට විපරීත යම් වෙලාවක දියවැල විසිඳී ගියා නම් වට්ටයත් එතනින්ම ඉවරයි. ඔය එතකොට වට්ට කතාවෙන් කිව්වොත් ඒක මුත වාසනාවකට යටුවා සාහිත්‍යයේ තියෙන වෙන වට්ටයක්. ඔය අපටි සම්පාද තෝරනකොට කම්ම වට්ට කිලේස වට්ට විපාක වට්ට කියලා ওই විදිහටයි තෝරන්නේ. ඒ වෙන වට්ට කතාවක් තියෙන්නේ. මෙන්න මේ වැදගත්ම වට්ට කතාව අතහැරලා තියෙනවා. ඔන්න එතකොට ඒ කිව්වේ දැන් මේ පිනතුන්ට යමක් සලකා ගන්න පුළුවන්. අර නිවන ගැන රහත් සිත පිළිබඳ අනාරම්මන සිත පිළිබඳව ඊළඟට අපි තවත් පැත්තක් කියමු. මේ අර උච්ඡේදවාදී ඒ චෝදනාව එන නිසා අපි කලින් අවස්ථාවක මහතන්හා සංකේ සූත්‍රය ගැන කියනකොට කිව්වා බුදුරජාණන් වහන්සේ ගින්නට උපමා කළ බව විඥාණය. ඒ කියන්නේ විඥාන හයක් තියෙනවනේ. ඒ ඉතක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් දන්නවනේ මනෝ විඥානයේ ඇතුළත්ව. ඒ විඥාන හය එක එකක් න බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා හරියට එක් එක් ප්‍රත්‍ය ලබාගෙන ඇති වෙන ගින්නකට. ඒ කියන්නේ ගින්නකට සමාන කළා. මොන නැවත මතක් කරගත්තොත් අසත් රූපයක් නිසා ඇතිවන විඥානය චක්කු විඥානය. නිසා ඇතිවන මිසක් ඒක ඇහි නෑ විඥානේ රූපෙත් නෑ විඥානය. අසත් රූපයක් නිසා චක්කු විඥානය ඇති. කනත් ශබ්දයක් නිසා සෝත විඥානය. ඒ ආදී වශයෙන් ඒකෙක් විඥානයකට දීපු උපමා මොකද්ද බුදුරජාණන් වහන්සේ? හරියට ලී දැන් ලී නිසා ඇතිවන ගින්නට ලී ගින්නේ කියනවා. දර නිසා ඇතිවනට දර ගින්නේ කියනවා. දහය නිසා ඇතිවනට දහය ගින්නෝ. නිකන් ගින්නක් කියලා දෙයක් නෑ. හැමතිස්සෙම සුවිශේෂ ගින්නක්. ඒ වගේ මේ ඉන්ද්‍රිය විඥානාහත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. නිකන් විඥානයක් කියලා දෙයක්. ඒක නිසා දැන් හිතා ගන්න තියෙන්නේ යම් දෙයක් හේතුප්‍රත්‍යයන්ගෙන් නැති වුණා නම් හේතුප්‍රත්‍ය නැති වුණ අවස්ථාවේ ඒක නිවි ගියා ඊට වැඩි දෙයක් නෑ. ඊට වැඩි දෙයක් නෑ. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හයම නිරුද්ධ වුණු අවස්ථාවයකට කියන විඥානෝපසම. විඥානයේ සංසිඳුණු අවස්ථාව තමයි අන්න අර විමුක්තිය. ඒක උපකහා කළ තියෙන්නේ මේ පින්වතුන් හොඳින් දන්නවා පහනක් නිවේ ගියේ. ඒක මේ රතන සූත්‍රයේ තියෙන ගාථාව කවුරුත් දන්නවනේ. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුලිච්ඡන්ද නිබ්බන්ති ධීරා යථායන් පදි. ඒ කියන්නේ රහතන් වහන්සේ විශේෂම අවසාන අවස්ථාව ගැන හිතනවා නම් ඒ කීනං පුරාණං ඒක කොයි විදිහට තෝරන්නේ නැහැ. අතීත කර්ම ඉවරයි. නවං නත්ති සම්භවං අලුත් දේවල් රැස් කරලත් නැහැ. විරත් චිත්ත ආයතිකේ භවස්මින් නැවත භවයක් පිළිබඳ ආසාවකුත් නැහැ. තේ කීන බීජා විඤ්ඤාණය ඒ බීජය ක්ෂය කරලා විඥානේ පැලවෙන්න බෑ දැන්. තේ කීන බීජා අවිරුලිච්ඡන්දා තණ්හාවල් පැනහෙන ආසාවල් පැන නගින්නේ නිබ්බන්ති ධීරා යථා අයං පදීපෝ. මේ පහන වගේ නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ නිවි යාම පිළිබඳ උපමාව ඊටත් වඩා ලස්සනට බුදුරජාණන් වහන්සේ උපසීව මානව පුච්ඡා කියන ඒ පාරායන වග්ගයේ තියෙන ගාථාවක ලස්සනට කියලා තියෙනවා. අචී යථාවාත වේගේන කිත්තෝ වත්ථං පලීති නෝපේති සංඛං එවං මුනි නාම කායාභිමුත්තෝ අත්ථං පලීති නෝපේති සංඛං. යම්සේ අචී කියන්නේ ගිනිසිල. අචී යථාවාත වේගේන කිත්තෝ වාත වේගයෙන් තල්ලු කරන ලද ගිනිසිල යම්සේ අත්ථං පලීති අස්තියට යනවා කෙලවර වෙනවා නෝපේති සංඛං හඳුන්වන්න බෑ. කොහේ ගියාද කියලා කියන්න බෑ. නගෙනීරද බටහිරද කියලා කියන්න බෑ. නෝපේති සංඛං ඒවන් මුනි නාම කායම එසේම මුනිවරයා නාමක නාම රූප ආදීන් මිතුනට පස්සේ අත්තං පලීති නෝපේති සංඛං අස්තයට ගියා. ආයි භාෂා ව්‍යවහාරයට ගෙන්න බෑ. එතකොට අර ඒ අහං හිටි උපසීව මානව කියා එයාට තේරුම් ගන්න බෑ. අත්තං ගතෝසෝ උදවාසෝ නැති උදාව්වේ සස්සතිය ආරෝගෝ තං මේ මුනි සාදු ව්‍යාකරෝහි තථායිතේ විදිතෝ එස ධම්මෝ. ඒ උනාසේ බොහොම භක්තියෙන් ආන නිසා ඒ ගැන සැක කරේ නැහැ. නමුත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඇත්ත වශයෙන් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ අත්හයට ගියාද එහෙම නැත්නම් ඇත්තටම නැති වුණාද ශාශ්වත හදාකාලික නිරෝගීව ඉන්න තත්වයකට පත් වුණාද මේ කාරණේ මට පැහැදලා දෙන්න භාග්‍යතුන් වහන්සේටයි මේ ධර්මයේ තේරෙන්නේ. එහෙම කිව්වහම මොන බුදුරජාණන් වහන්සේ
ඊටත් වඩා පැහැදිලිව අවසාන වශයෙන් මේ සූත්‍රයේ දක්වන්නේ මේ ගාථාවයි. ඒකත් උගතුන් පටවලවාගෙන තෝරනවා. අත්තංගතස්සන පමානමත්ති යේනනම් වජ්ජු තන්තස්සනත්ති සබ්බේසු ධම්මේසු සමූහතේසු සමූහතා වාදපථාපි සබ්බි. ඒ කියන්නේ අත්තංගතස්සන පමානමත්ති අස්තේට ගියේ රහතන් වහන්සේලා පිළිබඳව ප්‍රමාණ කරන්න බෑ. මැනීමක් නෑ, ගිනීමකුත් නෑ, මැනීමකුත් නෑ. න පමානමත්ති යේනනම් වජ්ජු තන්තස්සනත්ති යමක් නිසා ව්‍යවහාර කරන්නද යමක් නිසා ව්‍යවහාර කරනවද ඒක එය ඔහුට නැත. විවහාර කරන්නේ නාම රූපේ නිසානේ. එතකොට නාම රූපේ නැහැ කියන එකයි ඒක. යමක් නිසා විවහාර කරද්ද එය ඔහුට නැත. ඒනනම් වජ්ජු තං තස්සනත්ති සබ්බේසු ධම්මේසු සම්මුහතේසු සියලුම සිතට අරමුණු වන ධර්මයන් ඔක්කොම මුලිනුපුටා දැම්මට පස්සේ අර ඒ ධර්මයන් තමයි අර කියාපු අර ලේඛනයේ තියෙන ආරම්මන අරමුණු. සබ්බේසු ධම්මේසු සමූහතේසු සමූහත වාදපතාපි සම්පි. සියලුම වාදපතයන් කියලා කියන්නේ ඔය දැන් තර්කකාරයෝ නගෙන ඔය නොයකුත් උබතෝ කෝටික ප්‍රශ්න චතුස්කෝටික ප්‍රශ්න ඔක්කොම හේදිලා යනවා. වාදපද ඔක්කොම ඉවරයි. ඒවා තියෙන්නේ ඇත නැත දෙක තුල හිර වෙලායි තියෙන්නේ තර්ක ශාස්ත්‍රය. ඒකයි අතක්කාවචර කියන්නේ. ධර්මයේ අතක්කාවචර කියන්නේ ඒක. නියුණු ගින්න වගේ මේක බහම පැහැදිලි පිළිතුරක්. නමුත් මේ උගත්තු මේවා උල් කරගෙන නමුත් ඇතැම් විට බෞද්ධ දාර්ශනිකින් මේක තේරුම් ගත්ත බව පේනවා. ඇතැම් දාර්ශනිකින් ඔය මේ පින්නතුන්ට ඉතින් අපි මේ කන පිනවන්න කියනවා නෙවෙයි. නමුත් සෞන්දරානන්ද නැමැති ඒ මහා ඒ ශ්‍රේෂ්ඨ සංස්කෘත කාව්‍යයේ අශ්වඝෝෂ කවියා ඒත් මහා දාර්ශනිකයෙක් අශ්වඝෝෂ කවියා මේ කියාපු මේ පහණේ උපමාව හිතාමත්ම ලස්සනට ප්‍රකාශ කරලා තියෙනවා. දීපෝ යථා නිරුතින් අභ්‍යුපේතෝ නෛවාවනිං ගච්ඡති නාන්තරීක්ෂම් දිශාන්න කාංචිත් විදිශාන්න කාංචිත් ස්නේහක්ෂයාත් කේවල මේති ශාන්තින් ඒවං කෘති නිර්වෘතින් අභ්‍යුපේතෝ නෛවාවනිං ගච්ඡති නාන්තරීක්ෂම් දිශාන්න කාංචිත් විදිශාන්න කාංචිත් ක්ලේශක්ෂයාත් කේවල මේති ශාන්තින්. මේකේ තේරුම ඒ කවිය කියන්නේ අර උපමාම තමයි. දීපෝ යථා නිර්වෘතින් යම්සේ පහන නිවි ගියා කල්හි නෛවාවනිං ගච්ඡති නාන්තරීක්ෂම් ඒ පහන ඒ පහන් දැල්ල පොළොවට ගියෙත් නෑ, අහසට ගියෙත් නෑ, දිශාන්න කාංචිත් විදිශාන්න කාංචිත් දිශාවලට ගියෙත් නෑ, අනු දිශාවලට ගියෙත් නෑ. ස්නේහක්ෂයාත් කේවල මේති ශාන්තින් හුදෙක් තෙල් අවසන් වීම නිසා ගියා. උන් ඊළඟට උපමාව දෙනවා. ඒවං කෘති නිර්වෘතින් අභ්‍යුපේතෝ එසේම කෘති කියන්නේ කතකරණීය රහතන් වහන්සේ. එසේම රහතන් වහන්සේ නිර්වෘතින් අභ්‍යුපේතා නිවනට ගිය රහතන් වහන්සේ නිරුතින් අභිපේතෝ නෛවාවනින් ගච්ඡති පොළොවට ගියෙත් නෑ, අහසට ගියෙත් නෑ, දිශාවට ගියෙත් නෑ, අනිදිශාවට ගියෙත් නෑ. ක්ලේශය ක්ෂය කිරීම නිසා හුදෙක් ශාන්තියට පත්තු. ඉතින් මේ තුළින් මේ පින්නතුන්ට පේනවා අපි පටිච්චසමුප්පාදයෙන් පටන් ගත්තට පටිච්චසමුප්පාදය ඉබේටම සම්බන්ධ වෙනවා නිවනට. නිවන පිළිබඳ කතන්තරේ නිවන කියන එක තේරුම් ගන්න බෑ පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධය නැතිව. ඒක නිසා මේ අවස්ථාවේ දේශනාවට එකතු කරන්න කල්පනා කළා. අවිශේෂ පණිවිඩයක් මේ බොහෝ දෙනා දන්නවා, සමහරුණු දන්නවා. මේ දේශනා අහන අයට උපකාරී වීමට දැන් මේ නීට අවුරුදු 20කට විතර කලින් නීතිරිගල නිස්සරණ මණියේ වැඩ වාසය කරන අවස්ථාවක යෝගාවචර සංඝයා වහන්සේලා පිරිස වෙනුවෙන් අපි නිවන නිබ්බාන යන මාතෘකාව යටතේ දේශනා 33ක් පැවැත්තුවා. වර්ෂ ගණනාවකට පස්සේ කොළඹ ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් ඒ දේශනා 33 වෙළුම් 11කින් නිකුත් කරලා තියෙනවා. දැන් බොහෝ දෙනා කියවලක් තියෙනවා. ඒවා ඉංග්‍රීසියට නඟලා අවසාන. ඊළඟට මහනුවර ධර්ම ශ්‍රවණ මාධ්‍ය භාරය ඒ දේශනා අපේ මේ දේශනා කණින් අහන අය සඳහා සංයුක්ත තැටිවලට තටිගත කරලා ඉංග්‍රීසියවත් එක්කම දැන් ලෝකය පුරා බෙදා හරිනවා. එතකොට ඒ දේශනා මාලාව පැතු කාලය අවුරුදු 20කට කලින් අපි නිවන අරමුණු කරලා පටන් ගත්තා පටිච්චසමුප්පාද ගැනත් යම් යම් දේ කියුණා. දැන් මේ අවස්ථාවේ පහන් කණුව පටිච්චසමුප්පාද දේශනා මාලාවක් බවට දැන්පත් වෙච්ච අවස්ථාව මේ පස්වෙනි දේශනාවයි. කෙතෙක් කියවේද කියලා මට හරියට කියන්න බෑ. ඒක කාලයා විසින් තීරණය කරනු ඇත. එතකොට ඒ දේශනා මාලාවේදී අපි පටිච්චසමුප්පාද ශීර්ෂයෙන් නිවනක් කියන්න වෙනවා. එතකොට මේ දෙක එකිනෙකට සම්බන්ධ බව තවත් හෙළි වෙන පොඩි සිද්ධිය පොඩි කතන්තරයක් කියන්න. කතන්තර නෙවෙයි, මේ ධර්මයේ ධර්මයට අදාළ දෙයක්. මේ පින්තුන් අහලා තියෙනවා අය දැන් බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් පස්සේ ධර්ම ගැඹීරතාව ගැන සැලකුව බව අර බ්‍රහ්මයාවිල ආරාධනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආර්ය පරිශන සූත්‍රයේදී තමන්නේ මේ මහා පරම ගම්භීර වූ දුර්දර්ශ වූ දුරනුබෝධ වූ ගම්භීර ශාන්ත වූ ප්‍රණීත වූ මේ පුදුම ධර්මය තේරුම් ගත්තට පස්සේ කල්පනා කළ මේ ලෝකයා කොහොමද මේක මේ ගම්භීර ධර්මය තේරුම් ගන්න කියලා. ඒ එහෙම සලකන අවස්ථාවේ උන්වහන්සේට පෙනී ගියා ස්ථාන දෙකක්, කාරණා දෙකක් ලෝකයාට තේරුම් ගැනීමට අපහසු. එකක් ඉදප්පච්චයතා පටිසෝම්පාද. අර අපි කිව්වේ පටිච්චසමුප්පාද ධර්මය ඉදප්‍රත්‍යතාව කියලා කියන මේ ඇතිකල්ලි මේ වේ මේ නැති අන්‍ය ආදි වශයෙන් තියෙන පටිච්චසමුප්පාද ධර්මතාව තමයි ලෝකයාට තේරුම් ගන්න ඉතාම අමාරු. ඒක කාරණේ. අනිත් කාරණේ තමයි සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටිනිස්සග්ගෝ තන්නකය විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා කියන මේ පදවලින් හැඳින්වෙන සංස්කාරයන්ගේ සංසිඳීම නිරෝධය. ඒකත් ලෝකයාට තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ තේරුම් ගන්න අමාරු වන්න අර කියපු භාෂා ව්‍යවහාරය තුල හිර වෙලා ඉන්න නිසා පටිසම්පාදයේ නම් තේරුම් ගන්න බැරි ලෝකයා තර්කය තුල හිර වෙලෙනවා. එක්කෝ ඇත එක්කෝ නැත දෙකෙන් එකක් කියපන් කියලා. ඇති කියන්න ඕනේ නැති කියන්න ඕනේ. නමුත් මේ ඇතත් නෙවෙයි නැතත් නෙවෙයි මේ පින්දුත අපි පේනුම් කළ දින්නා පටිසම්පාද ධර්ම න්‍යාය තියෙන ගැඹුර තමයි අස්මෙන් සති ඉමස්මෙන් සති ඉදන් මේ ඇති කල්හි මේ වෙයි. මේ හට ගැනීමෙන් මේ හට ගනී. මේ නැති කල්හි මේ නොවේ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මහා පුදුම දෙයක්. ඔතනමයි අතක් ආචාර භව තියෙන්නේ. තර්කය කියන්නේ එක්කෝ ඔව් කියන්න ඕනේ එක්කෝ නැහැ කියන්න ඕනේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඔය කියන දෙක. ඉතින් ඕක තේරුම් ගන්න අමාරුයි ලෝකයාට. ඒ වගේම තමයි අන්න කෙනෙක් රහතන් වහන්සේ නිවන් දැක්කට පස්සේ කොහේ හරි හැංගිලා ඇති කියන හැඟීම තියෙනවා. ඒකට තමයි අපි මේ උපමාව කිව්වේ. එතකොට හිතාගන්න පටිච්චසමුප්පාදයේ අනුලෝම පැත්තකුත් පටිලෝම පැත්තකුත් කියලා දෙකක් තියෙන බව මේ පිනතුන් දන්නවා. අනුලෝම පැත්තෙන් කියන්නේ සංසාර සාමාන්‍ය ස්වභාවය. දැන් ඔය ඒක හෙලි වෙන එකක් නේ. යේ ධම්මා හේතුප්පව. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේ ලැබුවේ අර මුල් ධාතා පද දෙක අහලා. යේ ධම්මා හේතුප්පව තේ සං හේතුන් තථාගතෝ වා. යම් ධර්මයන් හේතුන්ගෙන් හට ගන්නවා නම් ඒවයි හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා කිව්වනවත් එකම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ හිතාගත්තා තේරුම් ගත්තා හේතුන්ගෙන් ඇති වෙනවා නම් හේතු නැති වුණාම ඇති වෙන්න ඕනේ. තේ සංච යෝ නිරෝධෝ එවං වා දයන් නිරෝධ දෙවෙනි පද දෙකෙන් කිව්වේ නිරෝධය කියන්නේ නිවන කියලා. එතකොට පටිච්චසමුප්පාද ධර්මය හිතාගන්න යම් කිසි ප්‍රශ්නයක් හරියට තේරුම් ගත්තොත් ඒ ප්‍රශ්නය තුලම තියෙනවා විසඳුම. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම පැත්තෙන් තියෙන්නේ ප්‍රශ්නයයි. පටිලෝම පැත්තෙන් තියෙන්නේ විසඳුමයි. එතකොට ඒකම තමයි දැන් අර මේ පින්නතුන්ට බොහෝ විට තේරුම් ගන්න බැරි එකක් තමයි මේ ලෝකයා හිර වෙලා තියෙන්නේ අස්ති සහ නාස්ති කියන දෙක තුලයි. ඉතින් අර දැන් අවිද්‍යාව ගැන කියනවනම් දැන් අවිද්‍යාව ඒ අනුලෝම පැත්තේ තියෙන අවිද්‍යාව නිසා මෙන්න මේ ධර්ම પરම්පරාවක් ඇති වෙනවා. නමුත් අවිද්‍යාවගේ නැතිවීමෙන් නිරෝධය තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණයක් කදිම වටිනා සූත්‍රයක් තියෙනවා. අපි ඒක යන්තමින් මතු කරමු මේ අවස්ථාවේ. කච්චායනගොත්ත කියන සූත්‍රයක් තියෙනවා. කච්චායනගොත්ත කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. හිතකින්ද කෙනෙක් සම්මාදිට්ඨි ඇත්තෙක් වෙන්නේ? සම්මාදිට්ඨිය ගැන නොයෙකුත් විවරණ නිර්වචන මේ පින්වතුන් අහලා තියෙනවා. මෙන්න අමුතුම නිර්වචනයක්. සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියන කෙනෙක් ඉඳ සම්මාදිට්ඨි විරාග බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කච්චායන මේ ලෝකයා වැඩිකොටම ද්වේනිසිතයි. දෙකක් තුල හිරවිලා ඉන්න. ද්වේනිසිත කියලා කියන්නේ දෙකක්කට දෙකක් පිළිබඳ කතාන්තරය තියෙනවා. අපි අර කිව්ව ඇත නැත කිව්වල අන්න ඒක. ද්වේනිසිතෝ කච්චායන අතිතංචේව නතිත. අස්තිත්වයේ නාස්තිත්වය කියන දෙක තුලයි ලෝකයා ඒ අන්ත දෙක තුලයි ඉන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ උන්නේ මැදුම් මඟට ගන්න හැටි පෙන්눔 කරනවා මේ විදිහට. ලෝක සමුදයන් කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යා ලෝකේ නතිතා සානෝ. කච්චායන ලෝකේ හටගෙන්න ලෝකේ හටගෙන්න ආකාරය යථා භූත වශයෙන් දකින විදර්ශකයාට ලෝකේ නාස්තිත්වය කියලා කියන නිරෝධ ලෝකේ නැතේ කියන හැඟීම නැතිවලා යනවා. ඒක පැත්ත. ඊළාට කියන ලෝක නිරෝධං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අතිතා සානෝති. ලෝක නිරෝධිය නැවත නිසා බලන්න බලන්න තේරෙනවා ඒක දිහා බලන කෙනාට ලෝකේ අස්තිත්ව කියන අන්තයට ගන්න බෑ. ඔන්න අන්තද්දේම මිදින හැටි. එතකොට ලෝකයා කියන්නේ ඒකාන්තයෙන් තියෙනවා. එහෙම නැත්නම් ඒකාන්තයෙන් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකාන්ත කතාව නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් නිසා හට ගැනීමක්. පටිසම්පාද කියන්නේ නිසා හට ගැනීමක්. ඉතින් නිසා හට ගැනීම තමයි අර දෙපැත්තම. එතකොට නිරන්තරයෙන්ම ලෝකයේ අලුත් වෙමින් යනවා. ඒ වගේම බිඳෙමින් යනවා. ඇතීම් නැතිම් සමූහයක් ලෝකයේ තුල තියෙන්නේ. නමුත් ඒක ලෝකයා අර ධාතු ඝන සංඥා උඩ, කෙලෙස් සංඥා උඩ, ග්‍රහණය උඩ, උපාදානය උඩ ලෝකයා දැඩිව ගන්නවා යමක් තියෙනවා කියලා. යම් කිසි දෙයක් තියෙනවා. යම් කිසි දෙයක් තිබුණා නම් ඒක නැති වෙන්න ඕනේ. එතකොට නිරෝධය කියන්නේ, නිරෝධය කියන්නේ උච්ඡේදය කියලා සාමාන්‍ය ලෝකේ හිතන. නමුත් ඇත්ත වශයෙන් නැති වුණා නම් නැති උනේ, අපි සමහර අවස්ථාවල් ප්‍රකාශ කරා, නැති වුණා නම් නැති උනේ යමක් ඇත කියලා හිතාගත්තු අවිද්‍යාවක්, තව මදි කියලා හිතාගත්තු තණ්හාවක්. ඔච්චරයි නැති වුණා. අඬන්න දෙයක් නැහැ. යමක් ඇත කියලා හිතාගත්තු අවිද්‍යාවක්, තව මදි කියලා හිතාගත්තු තණ්හාවක්. නමුත් සැබෑ වශයෙන් තියෙන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් පමණයි. ඇතිවීමක් සහ නැතිවීමක් පමණයි. ඒකයි බුදුරජාන් වහන්සේ ඒ ප්‍රත්‍යක්ෂ ලැබූ අවස්ථාව විදස්සි බුදුරජාන් වහන්සේ පවා ඒ ප්‍රත්‍යක්ෂ හෙළි කරේ. සමුදයෝ සමුදයෝතිකෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදාදි වශයෙන් හටගන්නවා, හටගන්නවා. එහෙම නැත්නම් හට ගැනීමක්, හට ගැනීමක්. ඒක ප්‍රත්‍යක්ෂයක්. අනිත් පැත්ත තමයි නිරුද්ධ වීමක්, නිරුද්ධ වීමක්. එතකොට හට ගැනීමත් නිරුද්ධ වීමත් නිරන්තරයෙන් සිදුවෙන ක්‍රියාදාමයක්. ඕක තුල ලෝකයාර වැරදි සක්කාය දිට්ඨිය නිසා. සත්කාය දෘෂ්ටිය කියලා, සත්කාය දිට්ඨිය කියන්නේ සමූහයම ඇතේ කියලා ගැනීම. ඒ දෘෂ්ටිය නිසා අන්න අර කීයට ඇත නැත කියන ඒ තර්කයේ මත හිර වෙලා සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා පමණක් නෙවෙයි දෘෂ්ටිගතිකයක් විද්‍යාඥයක් ඔක්කොම හිර වෙලා තින්නේ උතනයි. තර්කයයි, තර්කයේ උපතෝ කෝටික තර්කයේ මදිවට චතුෂ්කෝටිකයොත් හදාගෙන එතනත් තීර වෙලා. නමුත් මේ ඔක්කොම අතක්කාව චර ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ ඔක්කොම සමතික්‍රමණය කළා. කොහොමද? අන්න අර ඇතිවීම නැතිවීම කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් ඒක දැක අවස්ථාවේ මෙතන අස්ථාවරයක් ගන්න බෑ ඇතේ කියලාවත් නැති කියලා. මේක මේ පින්නතුන්ට තේරෙන මට්ටමින් කියතත් අපි යම් අවස්ථාව කරණිය ඕන දේශනාවල පොඩි උපමාවක් දුන්නා. උපමාවලට මේ බෝධනා කැමති. ඒක තේරුම් ගන්න මේ මං හිතන්නේ පහසුවේ. ওই දැන් සමහර විට ඔය සාපුවල එහෙම තියෙනවනේ, ඔය මේ ඒ යන අය හිත ඇද ගන්න දේවල් පිටට පෙන්වන්නේ. ඔය සමහර විට තියෙනවා සාපුවල, දැන් කාලෙත් තියෙනවද මන් දන්නේ නැහැ, ඉස්සර තියුණා. ඔය මේ ඔය කේතලයකින් වතුර වැක් කරනවා මේ මොකක් හරි භාජනයකට, ඈ අපි හිතමු බේසමකට. සාපුවේ එළියට ඇවිල්ලා බලනකොට පිටින් ඉන්න පෙනාට පේන්නේ කේතලෙන් වතුර වැක් කරනවා, කෙලවර වෙන්නේ නැහැ. කේතලේ හිස් වෙන්නේ නැහැ, වතුර අරක පිරින්නෙත් නැහැ. මොකද රහස? රහස මේකයි. අර වතුර ධාරාව තුලින් මොකද්ද සියුම් නලයක් යනවා, අර වතුර ආයෙත් අර කේතලෙට යනවා. ඔය මැජික් කේතලේ උපමාව අපි දුන්නේ ඔන්න ලෝකයක් මැජික් කේතලයක් කියලා හිතා. ලෝකයේ මැජික් කේතලයක්. පොඩි මට්ටමින් ගත්තත් ඔය සමුදේ වය සමුදේ නිරෝධ නිරන්තරයෙන් සිදු වෙනවා. මේ අපේ ශාරීරියත් මේ හැම එකක් පිළිබඳ මේ පිනතුන් දන්නවා. හිටිගවම් මැරෙන්නේ නැහැ නේ. ඊළාට ලෝකයේ පිළිබඳවත් ඒක තමයි සංවට්ට විවට්ට කියලා කියන්නේ. ලෝක ධාතු ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ওই සත්‍යයයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කර දුන්නේ. ඒ වෙනුවට ලෝකයා අන්නර තර්කයා සක්කාය දිට්ඨිය තුලින් හිර වෙච්ච ඒ සංඥාව නිසාම ඇති කරගත්තු ඒ දෘෂ්ටියන් තුල හිර වෙලා, තර්කය තුල හිර වෙලා අන්න නැවත නැවතත් යෝග මායන්ති මච්චුනෝ මාර්යාගේ ක්‍රියාකරට යට. ඉතින් මේ ටික ඇති මේ පිනොතුන්ට ටික නෙවෙයි හුඟක් කියවුණා. ඉතින් කෙසේ හෝ ඒවා අපි හිතනවා අර මං අර කිව්වේ මොනේ අකාට හරි තේරේවා කියන අදහසින් මේ ගැම්මට කියන්නේ. ඒක මේ කැහැකැහැරි මං කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්නතුන් අමාර සමාධිය භජනය කරන්න ඕන. අර යක්ෂ දේවතාවට කිව්වා වගේ නිලම් දෙයක් නොතේරෙනවනම් මේ යම් අවස්ථාවක මේ සංයුක්ත තැටි අහනකොට තේරෙන්න පුළුවන්. ඉතින් අද දවසේත් මේ වෙනදා වගේ මේ පින්නවත් පිරිස යම් වල වටිනා ශීලයක් සමාදන් වෙලා නිවන් අදහසින් තම තමන්ගේ බණ භාවනා කටයුතු කරන්න ඇති මේ ධර්ම දේශනාවත් මේ පින්නතුන්ට ඒ බලාපොරොත්තු වෙන උත්තමාර්ථයට ලං වීමට උපකාර උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එසේම මේ විශ්වයන්තා අවීචේසිට අගනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් මම ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය විසල අනුමෝදන් වීමට කැමති වෙන අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධි කෙන උතුම් මම ආමහණිවනි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරති. මේ ගාථා කියන්න එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤසං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමිතං ආකාශට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා
දුක්ඛපත්තානි දුක්ඛභයප්පත්තානි භය සෝකපත්තානි සෝකං හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තානි දුක්ඛ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු සතං සමාගම සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තී භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනා ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.